ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ තතුවිත්ති පිළිබඳව කතාබහ කරන අපේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම සඳහා දැන් අපි සූදානම් වෙනවා. හැමදාම සුපුරුදු පරිදි අද සඳුද දවසේ සුපුරුදු විදිහටම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයට දැන් සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් සුබෝදසනක් මනෝජ්.
ආයුබෝවන් සුබෝදසනක් දිරුක්ෂි.
මම කැමති මුලින්ම මේ පොහොට්ටුවේ අනුරාධපුරයේ පැවතුණු මහජන රැලිය පිළිබඳව සාකච්ඡා කරන්න. මොකද මේ වගේ කාලෙක මේ වගේ දැවැන්ත රැලියක් සංවිධානය කිරීම පසුපස තියෙන කතාව තමයි මෙතනදී වඩාත් වැදගත් වන්නේ. මේ වගේ රැලියක් ඇයි හදිසියේ?
ඔව්, දැන් මේකට ප්‍රධාන කාරණාවක් විදිහට අභ්‍යන්තරයෙන්ම මතුවෙන දේ තමයි අනෙකුත් දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්න පුළුවන්, විපක්ෂයේ කණ්ඩායම වෙන්න පුළුවන්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙන්න පුළුවන්, ඔවුන් දැන් යම් ආකාරයෙන් රට ප්‍රශ්නයකට මුහුණ දුන්නු අවස්ථාවක ඔවුන් ඒක මත තමන්ගේ දේශපාලන අනන්‍යතාවය හුවා දක්වමින් හිටියා. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් විදිහට මතුවෙමින් එහෙම දේශපාලනයේ ඉන්ද්‍රත්ව වන ආකාරයක් පහුගිය කාලේ සිදුවීම් අතර දකින්න ලැබුණේ නැහැ. ඒ හින්දා පක්ෂාභ්‍යන්තරයෙන් කියනවා පාක්ෂිකයනුත් එවැනි අවස්ථාවක් ඉල්ලා සිටිය බවක්. ඉතින් ඒ නිසා මේ වෙලාවට දැන් බලයට ඇවිල්ලා සම්පූර්ණ කාලෙන් අඩක් විතර ගෙවලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇරුණම අනිත් දේශපාලන පක්ෂ දේශපාලනය කරනවා, විපක්ෂයක් දේශපාලනය කරනවා, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් දේශපාලනය කරනවා. ආණ්ඩුව විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විතරයි යම් ආකාරයෙන් උත්තර දිදී ඉන්නවා නම් ඉන්නේ. එහෙම ඉඳලා තව අවුරුදු දෙකම අරගෙන අපි කොහොමද ඡන්දයකට මුහුණ දෙන්නේ වගේ යම් විදිහට ස්වයං විවේචනයක් පොහොට්ටුවේම දේශපාලන නායකයින්ට තිබුණා කියලා සාකච්ඡා වෙනවා. ඉතින් මේ බහුතර පාක්ෂිකයන්ගෙන් එල්ල වුණු චෝදනාවට කොහොමද උත්තර දෙන්නේ කියන කාරණය පොදුජන පෙරමුණේ අභ්‍යන්තරයේ සාකච්ඡාවකින් තියලා ඊට පස්සේ මේ රැස්ව පැවැත්වුවා කියලා වාර්තා වෙන්නේ. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ තමයි මේ රැස්වීම පැවැත්වුණේ. එසෙන් චන්ද්‍රසේන මහත්වරයාට තමයි රැස්වීම සංවිධානය කරන්න බාර දීලා තිබුණේ. ඉතින් ඔවුන් යම් ජන සහභාගීත්වයකින් මේ රැස්වීම තිබුණා. එක්තරා විදිහකට තව පැත්තකින් කියනවා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ අනාගත දේශපාලන බිම සකස් කිරීම සඳහා ඔවුන්ට හිතයිෂී කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්කාසු කරගෙන මේ රැලිය පවත්වන්න කටයුතු කරා කියලා. ඉතින් බැලු බැලමට කොහොම වුණත් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මතුවීමක්, ඒ කියන්නේ වෙනදට වඩා ඔහුව මේ රැස්වීමේදී මතුවී පෙනෙන ආකාරයකුත් පේන්න තිබුණා. ඉතින් එහෙම බැලුවට පස්සේ ඒකත් එක්තරා විදිහට සාධකයක් වෙන්න පුළුවන්. තමන්ගේ පාලන කාලයෙන් භාගයක් කාලය ගත වෙලත් තව එවැනි කාලයකින් ඡන්දයකට යන්න තියෙද්දි පක්ෂයක් විදිහට මතුවෙන්න කියන එක කාරණයක්. ඒ තමයි මේ රැස්වීම පවත්වන්න හේතුව කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් කියන්නේ. ඉතින් අනික් පැත්තෙන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ ඉදිරි දේශපාලන ගමනට යම් ආලෝකයක් දීම හේතුවක් කරගෙන මේ රැස්වීම තිබුණායි කියලා කියනවා. ඉතින් ඇතැම් දේශපාලන පක්ෂ මේ අවස්ථාවට ආවේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනුත් පාර්ලිමේන්තු දුබින්දිසා නායක මන්ත්‍රීවරයාගෙන විපක්ෂයේ විමසීමක් කළා. තමන්ගේ රැස්වීම තියෙන දිස්ත්‍රික්කේ රැස්වීම තිබිලත් ඇයි ආවේ නැත්තේ කියලා. නමුත් ඔවුන් කිව්වේ මේක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැලියක් විතරයි, එහෙනම් ඔවුන් ඊට සහභාගී වුණේ නැහැ කියලා. මෙවැනි අරමුණු මේ ඇතුළේ ගැබ් වෙලා තියෙනවා කියන කාරණය තමයි දැන් සාකච්ඡා වෙන්නේ.
හොඳයි, මීළඟට සාකච්ඡා කරන්නට කැමති මේ වෙනකොට මේ EPF එක සහ ETF එක සම්බන්ධව මේ යම් කිසි බද්දක් ගහන්නට යනවා කියන කතාව සම්බන්ධව තියෙන විශාල ආන්දෝලනාත්මක කතාව. දැන් මේක එළියට එන්නේ රුපියල් මිලියන 2000 ඉක්මවන වාර්ෂික ආදායමක් උපයන සමාගම් වලින් එක් වතාවක් පමණක් අය කරගන්නට පුළුවන් ආකාරයට 25% බද්දක් ගහන්නට මේ රජයේ තීන්දුව කළා තියෙනවා. මේකට EPF එකයි ETF එකයි අයිති වෙනවා කියලා තමයි කතාව අපිට ඇහෙන්නේ මනෝජ්. දැන් ඇත්තටම මොකද්ද මේ කියන බද්ද? එතකොට මේක කොයි වගේ බලපෑමක්ද රටේ ජනතාවට ඇති කරන්නේ? මේ හා සම්බන්ධ තොරතුරු පිළිබඳව කතා බහ කරද්දී රජයේ පාර්ශවයෙන් මුදල් අමාත්‍යාංශය පැත්තෙන් මහජනතාව පැත්තෙන් මොන වගේ තොරතුරුද අපිට දැනගන්න තියෙන්නේ?
ඔව්, දැන් කම්කරු අමාත්‍යවරයාගේ පැත්තෙනුත් යම් විරුද්ධ බවක් පේන්න තියෙනවා කියලා පේනවා සේවක අර්ථ සාධකර මුදලෙන් සේවා නියුක්තිකයන්ගේ බහර අරමුදල අපි කටවාරට කියන්නේ EPF GTF එක මේකේ මුදල් ආයෝජනය කරලා ලැබෙන ආදායම් වලින් බදු අය කරන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරලා තියෙන අර්ථ නිරූපණයට විරුද්ධයි කියලා අමාත්‍යංශයේ ප්‍රතිපත්තිමේ තීරණයක් ගත්තා කියලා කාමකරු එමුතිවරයා සඳහන් කරනවා. කොමනක් මේ අධික ලාභ ලබන සමාගම් වලින් බදු ආදායමක් ලබා ගන්න අපේක්ෂාවෙන් පනවපු බද්දක් ඇටියට මුදල් අමාත්‍යවරයා මේවා ප්‍රකාශ කරත් දැන් මේ අපේක්ෂිත ආදායම වන රුපියල් බිලියන 100කට වැඩි පංගුවක් සේවක අර්ථ සාධකර මුදලෙන් ලබා ගැනීමේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා අමාත්‍යවරුන්ගෙත් යම් විරෝධයක් තියෙනවා කියලා පේන්න තියෙනවා. විපක්ෂයේ සංවිධානය කරපු එවැනි උද්ඝෝෂණයක් ළඟකට කම්කරු එමුතුවරයා ගිහිල්ලා හිටිය කියලාත් වාර්තා වෙනවා. ඉතින් එහෙන් බැලුවට පස්සේ පොදු විරෝධයක් තිබෙනවා කියලා. ඉතින් දැන් තාම පාර්ලිමේන්තුවට මේක අරගෙන ඇවිල්ලත් නැහැ. අද කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව අරගෙන අද කැබිනට් රැස්වීම පැවැත්වෙන දවස අමාත්‍යවරු කිහිප දෙනෙක්ම ඊට විරෝධය පළ කරන්නත් අදහසක් තියෙනවා කියලා වාර්තා වෙනවා. දැන් රට මේ වෙලාවේ යම් මූල්‍ය අර්බුදයකට මුහුණ පාලා ඉන්නවා. ඒක ආවරණය කරගන්න ගන්න පුළුවන් සියලු විකල්ප වලට ආණ්ඩුව යමින් ඉන්න බව පේන්න තියෙනවා. ඒ අතරේ සේවක අර්ථ සාධකර මුදල කියන්නේ ලොකු මුදලක් ඉර වෙලා එකතු වෙලා තියෙන තලක්. ඒක යම් විදියකට ප්‍රතිආයෝජනය කරලා ඒකෙන් ලැබෙන මුදලක් අධිමත්වක් ලෙස සහාය කරගන්න තියෙන සූදානම පිළිබඳව තමයි මේ සාකච්ඡා වෙන්නේ. විපක්ෂයේ දේශපාලන පක්ෂ අකමැති, ආණ්ඩුවේ ඇතැම් දේශපාලන පක්ෂ අකමැති බව පේන්න තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් නොකමැත්තක් පේන්න තියෙනවා. කම්කරු අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නියෝජනය කරන අමාත්‍යවරයෙක්, ඔහුගේත් නොකමැත්ත දෙපාර්තමේන්තුව පැත්තෙන් අමාත්‍යංශය පැත්තෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් බලමු මුදල් ලබා ගන්න මේ වෙලාවේ ගන්න උත්සාහයක් තියෙන ආර්ථික අර්බුදය හමුවේ. නමුත් ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැත්තෙන් කැමැත්ත කොහොමද, අමාත්‍යවරුන්ගෙන් කැමැත්ත ලැබෙන්නේ කොහොමද කියලා අපිට බලන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවට මේ යෝජනාව එන්න කලින් අද කැබිනට් එකට යන්න නියමිතයි. බලමු කැබිනට් එකේදී මොන වගේ තීන්දුවක්ද ලැබෙන්නේ කියලා.
දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාව මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කරද්දි මේ ඩොලර් අර්බුදය හා සම්බන්ධව විශාල වශයෙන් සාකච්ඡා වෙනවා. අපි පසුගිය සතියේදී සාකච්ඡා කළා IMF එකට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම සඳහා එකඟ වෙනවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් තිබුණු සාකච්ඡා. දැන් තත්වයේ මේ ආකාරයෙන් තියෙන අතරතුරේදී මේ අපිට ආරංචි වෙනවා මේ විපක්ෂයට සම්බන්ධ සියලුම පක්ෂ එකතු වෙලා මේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරලා තියෙනවායි කියලා. මේ රට මූණ දීලා තියෙන ආර්ථික අර්බුදයට විසඳුමක් වහාම ගැනීම අවශ්‍යයි කියලා. මොකක්ද මේ විපක්ෂ ක්‍රියාකාරීත්වයේ මූලික අරමුණ වෙලා තියෙන්නේ මනෝජ්?
ඔබ නිවැරදිව කිව්වා වගේ මේ වෙලාවේ රට මුහුණ පාලා තියෙන දැවැන්ත ආර්ථික අර්බුදයට ස්ථිර විසඳුමක් ලබා දෙන්න රජය වහාම කටයුතු කළ යුතුයි කියලා දන්වලා තමයි විපක්ෂ දේශපාලන පක්ෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ. සමගි ජන බලවේගය වෙනුවෙන් විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මහත්මයා, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ආර් සම්බන්ධන්, MA සුබන්තිරන්, ඒත් එක්කම ශානකයන් රාසමාණිකම් කියන මන්ත්‍රීවරු අත්සන් කරලා තියෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් රවුෆ් හකීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා, ඊට අමතරව තවදුරටත් සමගි ජන බලවේගය නියෝජනය කරලා කබීර් හෂීම්, හර්ෂද සිල්වා, රිෂාඩ් බදිවුදීන් හිටපු ඇමතිවරයා, ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මෙවැනි කට්ටේ අත්සන් කරලා තියෙනවා. ඒ අතරම ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් තිස විතාරණ මහාචාර්යවරයාත්, සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය වෙනුවෙන් එහි සභාපතිවරයා විදිහට හිටපු කතානායක කරු ජයසූරිය මහත්මයා මේ කබද්ද නිවේදනයට අත්සන් කරලා තියෙනවා. ඔවුන් මේ සිදු කරලා තියෙන විශ්ලේෂණයන්ට අනුව මේ වෙලාවේ රට මුණ පාලා තියෙන ආර්ථික අර්බුදය, ඒ සම්බන්ධ ප්‍රධාන අභියෝග හතරක් මේ ප්‍රකාශය හරහා ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් කියනවා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම වල තත්වය, විදේශ සංචිත ප්‍රමාණය පහත වැටීම, රජයේ ණය පොලි වේගම, රටේ ණය ප්‍රමාණය වැඩිවීම, මෙවැනි කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. මේ තත්වය සමග තියෙන විශාල අභියෝගයක් හැටියට මේක පිළිගන්නවා කියලා විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතයෝ තමන්ගේ සබද්ද නිවේදනයෙන් පෙන්වා දීලා තියෙනවා. මේ අසීරු වෙලාවේ රටක් විදියට සියලු දෙනා එකතු වෙලා කටයුතු කරන ආර්ථික අර්බුදය ජයගන්න කටයුතු කළ යුතුයි කියලත් මේ නිවේදනයේ සඳහන් වෙලා තියෙනවා. දැන් ජනවාරි මාසයේ අග තිබුණු සාකච්ඡාවකින් පස්සේ තමයි විපක්ෂ දේශපාලන පක්ෂ මේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරේ. මේ සාකච්ඡාව ගැන කලින් කරුණු වාර්තා වෙලා තිබුණෙත් නැහැ. කොමුණත් සුමන්තරන් මන්ත්‍රීවරයා මේ ගැන අදහස් දක්වලා කිව්වේ තමන් මේ පක්ෂයේ පක්ෂ නායකයන් කැඳවලා සාකච්ඡාව පැවැත්වුවා කියලා. ඉතින් මේ මොහොතේ තියෙන තත්ත්වය පිළිබඳව තමයි ඕල් කතා කරන්නේ. පාර්ලිමේන්තුවෙත් අපි දැක්ක ආණ්ඩුව ඇතැම් ඇමතිවරුන් කියන විපක්ෂයේ මේ මේ වෙලාවේ පටු දේශපාලනයක් කරනවා, එක එක්කෙනාගේ මත පෙන්වීම මත අනුදැනුම මත යම් විදිහට කෑ ගහමින් අදහස් දක්වමින් කාසනිකුත් කරමින් ඉන්නවා කියලා. ඉතින් ඒකත් මේ ලියවිල්ලට එක්තරා හේතුවක් වුණාය කියලා අභ්‍යන්තර කාරණා සාකච්ඡා කරද්දී අපිට වාර්තා වෙනවා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ තතුවිත්ති පිළිබඳව කතාබහ කරන සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුළින් මීළඟට මම අවධානයට ලක් කරන්න කැමති මනෝජ්, පළාත් පාලන ඡන්දය පිළිබඳව තියෙන උනන්දුව, ඒ වගේම මේ සඳහා තියෙන සූදානම. අපි දන්නවා පසුගිය කාලවකවානුවේදී පෙර පැවති ආණ්ඩු සමයේදීත් මේ තත්ත්වය දිගින් දිගටම සාකච්ඡා වුණා, විශේෂයෙන්ම මේ ඡන්දය පවත්වන ක්‍රමය පිළිබඳව. සමානුපාතික ක්‍රමයටද නැත්නම් කේවල ක්‍රමයටද කියන කාරණාව සම්බන්ධයෙන් මතවාද ඇති වෙමින් තිබුණා. දැන් අපිට වාර්තා වෙනවා යලිත් මේ සම්බන්ධව ආණ්ඩුව පැත්තෙන් යම් උනන්දුවක් ඇති වෙලා තියෙනවා කියලා. අලුතෙන්ම තියෙන තොරතුරු මොනවද මේ සම්බන්ධයෙන්?
ඕදෙලුක්ස් නැන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කරන්න පත් කරපු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පෞගිය 10 වෙනිදා මේ කාරක සභාවේ සභාපතිවරයා විදිහට කටයුතු කරන දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාගේ මූලිකත්වයෙන් රැස් වුණා. දැන් කේවල සමානුපාතික නියෝජන ක්‍රමයන් මිශ්‍ර වෙච්ච ක්‍රමයක් යෝජනා කරලා පළාත් පාලන මැතිවරණය ඒ යටතේ පවත්වීම සම්බන්ධයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කරන්න අදහස් කරගෙන කටයුතු කරන්න මේ කාරක සභාවේ අවධානය යොමු වෙලා තිනෝ. ඒ අනුව නියෝජිතයින් 60% කේවල ක්‍රමය, එමුණුත් 40% සමානුපාතික ක්‍රමය, නැත්නම් 70-30 මේ ක්‍රම දෙකෙන් එකකට ඡන්දය පැවැත්වීම සඳහා අවධානය යොමු වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කරන එක අරමුණු කරගෙන හැම දේශපාලන පක්ෂයක්ම නාම යෝජනා ලැයිස්තුවෙන් කාන්තාවන්ට වැඩි ඉඩක් ලබා දෙන්න සාකච්ඡා වෙලා තිනෝ. ඊට අමතරව මැතිවරණයෙන් ජය ගන්න පක්ෂවලට ප්‍රසාද මන්ත්‍රී ආසනයක් ලබා දීම ගැනත් සාකච්ඡා කරලා තිනෝ. පළාත් පාලන ආයතනවල දැනට සිටින නියෝජිතයන් ප්‍රමාණය අඩු කරන්න ඕන කියලත් අවධානය යොමු වෙලා තිනෝ. අපි දැක්ක අර සිදුවුණු සංශෝධනයෙන් හිටපු නියෝජිතයන් ප්‍රමාණය 2x විතර වෙනකම් වැඩි වෙලා තිනෝ. මේ ප්‍රමාණය ප්‍රායෝගිකව වැඩි රැස් වෙන්න හමු වෙන්නවත් ප්‍රාදේශ සභාවල ඉඩක් නැති මට්ටමට මේ පිරිස වැඩි කියලා පෞගේ කාලේ සාකච්ඡා වෙලා තිබුණා. විපක්ෂයෙන් දේශපාලන වශයෙන් ඡන්ද ඉල්ලනවා. පාර්ලිමේන්තුවේ දැක්ක අපි ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා ඡන්ද දෙන්නයි යන්නේ ඇස්සි වෙන්න කියලා. ඉතින් මේ සූදානම මෙච්චර කල් ගිහිල්ලා තියෙන පළාත් පාලන මැතිවරණය ඉක්මනට පවත්ව ගන්න කියලා වාර්තා වෙනවා. නමුත් මැතිවරණ ක්‍රමයේ පිළිබඳව සංවාදයක තමයි තවමත් කණ්ඩායම් ඉන්නේ.
ඊළඟට අවධානය යොමු කරන්න කැමති බොරැල්ල සියලු ශාන්තවරුන්ගේ දේවස්ථානයේදී හමුණු රත් බෝම්බේ හා සම්බන්ධ වන සිදුවීමට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. පරීක්ෂණ කටයුතු දිගින් දිගටම සිදුවෙමින් පැවතුණා. ඒ අතරතුරේදී කාදිනල්තුමත් අපි දැක්කා විවිධ අදහස් දක්වනවා මේ අත්අඩංගුවට පුද්ගලයින් සම්බන්ධව. අලුතෙන්ම වාර්තා වන තොරතුරු මොනවද?
අපි කිව්වා මේ සම්බන්ධයෙන් සැක සහිතව හිටපු පුද්ගලයෙක් මුණී කියලා හඳුන්වපු පුද්ගලයා ඔබත් දැක්කා කාදිරන් හිම්පාණන් එහෙම ඔහු වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ පාර නිදහස් දින දේව මෙහෙයන්ට පවා සහභාගී නොවෙමින් අපරාධ කොට්ටාසයට ගිහිල්ලා ඔහුව බැලුවා කාදිනල් හිමිපාණන්. ඉතින් මේ මුනි කියන පුද්ගලයාව මේ වන විට නිදහස් කරලා තිනවා. මේ ගැන කරුණු දක්වද්දී කොළඹ අපරාධ කොට්ටාසය මීට කලින් 7 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. 7 වන සැකකරු විදියට තමයි මොහුව සඳහන් කරලා තිබුණේ. ඔහු ගැන වැඩිදුර පියවර ගන්න අපේක්ෂා කරන්නේ නැහැ තවදුරටත්. ඒ හින්දා මේ නඩුවෙන් මුනි කියන පුද්ගලයාව මුදාහරින්න කියලා නීතිපතිවරයා නියෝග කරලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඉතින් ඒ අනුව මේ නිදහස් කිරීම සිද්ධ වුණා. අපි පහුගිය කාලේ කතා වුණා වගේම මේ සියලු ශාන්තවරුන්ගේ දේවස්ථානයේ වැඩ කරගෙන ඉන්න සාමාන්‍ය පුද්ගලයෙක් මුණී කියලා කියන්නේ ඔබට මතකයි අපි ඒ ගැන කතා කරා. කොමනක් මේ දේවස්ථානයේ පියතුමා වෙනුවෙන් පෙනී සිටපු ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහත්මයා සඳහන් කරලා ඔහු කිව්වා දේවස්ථානයේ සේවකයෝ දින ගාන මේ සිද්ධියට අදාළව රඳවුම් නියෝග මත රඳවාගෙන හිටියා. එක සේවකයේ රක්ෂිත බන්ධනාගාරයේ හිටියා. කතෝලික සභාවේ කිසිම අදහසක් නැහැ බෝම්බේ තමන්ම තියාගත්තා කියලා මුල් අවස්ථාවේ මාධ්‍යත් මේ සම්බන්ධයෙන් වාර්තා වුණා. මේ සිද්ධියට අදාළ සැකකරුවෝ පාතාල ක්‍රියාකාරිකයෙක් කියලා කියනවා. මුනි කියන පුද්ගලයා යම් කණ්ඩායමක් හරි පුද්ගලයෙක් විසින් හරි මෙහෙවල ඇති කියලා හිතනවා. ඒ නිසා මේ සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක් අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරලා අධිකරණයට කරුණු වාර්තා කරන්න කියලා නියම කරන්නත් අවශ්‍යයි කියලා කිව්වා. ඉතින් මේ සියලු කරුණු දැක්වීම හමුවේ කොහොමාරි අවසානයේ කවුරු අවිශ්වාස කළා අපි දැක කාදින නිම්පානන් පවා මේ මුනි කියන පුද්ගලයාව අවිශ්වාස කළේ නෑ. ඔහු පිළිබඳ විශ්වාසයෙන් ඉති අවසානයේ ඔහුව නිදහස් කරන්න අධිකරණය නියෝගයක් ලබා දුන්න තීරණය කරා. යන ඔහු පෞගිය දවසේ නිදහස් වෙලා ගියා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් දෙගින් දිගටම සිදුවන සාකච්ඡා, තීන්දුව තීරණ ගැනීම් සහ මතවාද අතරතුරේදී පසුගිය සතියේදී තවත් විශේෂිත සිදුවීමක් වුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා සැකපිට අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා හිටියා. මං හිතන වසර දෙකකටත් වඩා වැඩි කාලයක් නීතිඥ හීජා හිස්බුල්ලා ඔහු නිදහස් කළා. ඔහුගේ නිදහස් කිරීමට මොනවද බලපාපු කරුණු? ඒ කියන්නේ ඔහු සම්බන්ධව නිශ්චිත සාක්ෂි හෙළිදරව් වෙලා නැද්ද? නැත්නම් ඔහු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැරදිද? මොකක්ද මේ නිදහස් කිරීමට හේතු වෙලා තිබුණු කාරණා මනෝජ්?
ඔව්, මේ සාහසික ක්‍රියා සිද්ධ කරන්න කුමන්ත්‍රණය කරා, ජාතීන් අතර වෛරය ඇති කරා කියන චෝදනා ගැන තමයි මේ නීතිඥවරයෙක් විදිහට හිටපු හිජාස් හිස්බුල්ලා ඔහු අත්අඩංගුවට අරගත්තේ. දවස් 667කින් පස්සේ තමයි ඔහු මුදා හරින්න හලාවත මහාධිකරණයේ නියෝග කළේ. හලාවත මහාධිකරණ විනිසුරුවරිය මේ නඩුව පුත්තලම අධිකරණයේ පෙනී සිටීමෙන් තමයි මේ නියෝගය නිකුත් කරලා තිබුණේ. අභියාචනා අධිකරණයේ ලබා දුන් තීන්දුවට අනුව සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ලැබයක්, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරලා තිබුණා. හැම නඩු දවසකම අධිකරණයේ පෙනී ඉන්න කියලා කිව්වා. මේ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් මේ ගුණ කරලා තිබුණු නඩුවේ ප්‍රතිශෝධන පෙත්සම තමයි අභියාචනා අධිකරණය මේ සලකා බලලා ඔහුට ඇප ලබා දුන්නේ. ඔහුට හැම මාසෙකම දෙවෙනි සහ හතරවෙනි ඉරිදා ඇවිල්ලා උසාවියේ පෙනී ඉන්න කියලත් තිබුණා. ඉතින් මේ කොහොම වුණත් මොහුට එරෙහිව දිගින් දිගටම චෝදනා නැගුවත් මානව හිමිකම් සංවිධානතා සහ තවත් සංවිධාන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. ඒ යටතේ රඳවාගෙන ඉන්න රැඳවියන් පිළිබඳව ප්‍රශ්න කරලා තිබුණා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ නීති ලිහිල් කරන්නත් ශ්‍රී ලංකා රජයේ සූදානම් ඉන්නිටේ පිළිබඳව සාකච්ඡා කළා. යම් ජාත්‍යන්තර තෙරපමකුත් තිබුණා. කොමාරි අවසාන මොහොතේ දවස් 667කට පස්සේ හිජාස් හිස්බුල්ලාව නිදහස් කරන්න, අපමත නිදහස් කරන්න කටයුතු කරලා තිබුණා පසුගිය 7 වෙනිදා.
ඔබට මතක ඇති අපි ගෙවිලගේ සිකුරාදා, හැම සිකුරාදාම අපි ඔබ වෙත අරගෙන එන ලොව වටා සතියේ විදේශ විති සමාලෝචනයෙන් මේ සම්බන්ධව විශේෂයෙන් සාකච්ඡා කළා. විශේෂම ශ්‍රී ලංකාවේ 1979 දී හඳුන්ලා දුන්න ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත తాවකාලික පනතක්, මේට සංශෝධන රැගෙන එන කියලා යුරෝපා කොමිසම් විසින් ශ්‍රී ලංකාවට බලපෑම එල්ල කළ තිබුණා. යුරෝපා කොමිසමත් එතකොට ශ්‍රී ලංකාවත් අතර පැවැත්වුණු සාකච්ඡාවලදී තමයි මේ බලපෑම සිදු කළ තිබුණේ ගෙවිලගේ සතියේ. ඒ සම්බන්ධව වැඩිදුරතර ඔබට දැනගන්නට අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවියට යන්න sps.com.au/sinhala. එමනම් අද අපේ සාකච්ඡාවට අපි නිමාව සනිටුහන් කරනවා මෙතනින්. මනෝජ්, බොහොම ස්තුතියි මේ තොරතුරු රැගෙන ආවට. අපි එහෙමනම් ලබන සතියේ සඳදා නැවතත් හමු වෙමු. ආයිබෝවන්.
බොහොම ස්තුතියි දිලෘක්ෂේ, ආයිබෝවන්.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.